අවකාශයේ පාසල
ගමින් නගරයෙන් දූපුතුන්ට දැනුමාරන් ගෙදරට එන
රුහුණු
ගුරු ගෙදර ආදරණීය දරුවනේ, ඔන්න අපි අදත් ආවා රුහුණු ගුරු ගෙදරින්. වෙනද වගේම ඔයාලගේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට අත්‍යවශ්‍ය වන වාක්‍ය රීති කීපයක් පිළිබඳව කතා කරන්න. හැබැයි දරුවෝ, මේක සාමාන්‍ය පෙළ දරුවන්ට විතරක් නෙමෙයි, උසස් පෙළ දරුවන්ට පවා හුඟක්ම වැදගත් වාක්‍ය රීති කීපයක්. හොඳයි, අපි දැන් සරලම වාක්‍ය රීතියේ ඉඳලා ඉගෙන ගන්න උත්සාහ කරමු. ඔයාලා දන්නව නේද, ඕනෙම වාක්‍යක උක්තය, කර්මය සහ ක්‍රියාව අඳුනගන්න. එහෙමනම් මේ සෙල්ලම ඔයාලට හරිම ලේසි. මොකද අපේ ගනුදෙනුව තියෙන හැමතිස්සෙම උක්තයත්, කර්මයත්, අවසාන ක්‍රියාව එහෙම නැත්තම් ආඛ්‍යාතයත් එක්ක. හරි, අපි දැන් වාක්‍ය රීතිවලට යමු. පළවෙනි වාක්‍ය රීතිය තමයි උක්තයට අයත් පුරුෂයට අනුවම ක්‍රියාපදය තියන්න ඕන කියන එක. ප්‍රථම පුරුෂ ප්‍රාණවාචී වගේම අප්‍රාණවාචී ඒකවචන උක්ත වුණහම ක්‍රියාපදයක් තියන්න ඕනේ ඒකවචනයෙන්ම තමයි. උදාහරණයක් විදිහට අම්මා ගෙදර ගියාය. මේකෙදී කර්තෘ ස්ත්‍රීලිංගයි. එතකොට එයාට හරියන්න තමයි පුතේ අපි අවසාන ක්‍රියාව තියන්න ඕන. අම්මා ගෙදර ගියාය. ඊළඟට එනවා අපි තව උදාහරණයකට. මිනිසා ගස කපයි. එතකොට මේ මිනිසා කියලා කියන්නේ පුරුෂ ලිංග පදයක්. ඒක නිසා එයාට හරියන්න තමයි මේකේ අවසාන ක්‍රියාව තියන්න ඕන. කපයි. ඊළඟට අපි එනවා ගස සුළඟට සෙලවෙයි. මේකෙදී ගස කියලා කියන්නේ නපුංසක ලිංගයට අයිති. එතකොට ඒකට හරියන්න තමයි මේකේ අවසාන ක්‍රියාව තියන්නට ඕන. සෙලවෙයි. හොඳයි, අපි යමු ඊළඟ වාක්‍ය රීතියට. ප්‍රථම පුරුෂ ප්‍රාණවාචී බහුවචන උක්ත වුණහම ක්‍රියාපදය බහුවචනෙන් තමයි තියන්නට ඕන. උදාහරණයක් විදිහට ශිෂ්‍යයෝ පාසල් යති. ඒකෙදී යති කියලා තියන්නේ බහුවචනයක්. ඒක බහුවචනෙන් තියන්නේ මේකේ කර්තෘ බහුවචන වෙච්ච නිසා. ශිෂ්‍යයෝ යති. ශිෂ්‍යයා කියලා තියෙනවා නම් තියෙන්න ඕනේ යයි කියලා. ප්‍රථම පුරුෂ බහුවචන අප්‍රාණවාචී පද උක්ත වුණහම ක්‍රියාපදය තියෙන්නේ ඒකවචනී. ඒ කියන්නේ අප්‍රාණවාචී පද බහුවචන වුණාට ක්‍රියාපදය ඒකවචනයෙන් තමයි අපි තියන්නේ. උදාහරණයක් විදිහට රෑ අහසේ තාරකා බබලයි. එතකොට තාරකා කියන්නේ බහුවචන පදයක් වුණාට පුතේ අවසාන ක්‍රියාව අපි බහුවචනෙන් තියන්නේ නැහැ. අපි ඒක තියන්නේ ඒකවචනේ. ඊළඟ උදාහරණයට එමුකෝ. ගස් සුළඟට සෙලවේ. ඒකෙදී ගස් කියලා කියන්නේ බහුවචන පදයක් වුණාට සෙලවේ කියලා තමයි අපි අවසාන ක්‍රියාවේ තියන්නේ. සෙලවෙති කියලා නෙමෙයි. හොඳයි, අපි ඊළඟ වාක්‍ය රීතියට එමු. ප්‍රථම පුරුෂ ප්‍රාණවාචී හෝ අප්‍රාණවාචී පදවලට ඕ, එමත් නැත්තං හු යන බහුවචන ප්‍රත්‍ය එකතු වුණහම ක්‍රියාපදයේ තියෙන්නත් ඕන දරුවෝ බහුවචනෙම තමයි. උදාහරණයක් විදිහට අපි මෙහෙම බලමුකෝ. ගුරුලු ගෝමීහු අමාවතුර ලියූහ. ගුරුලු ගෝමීහු අමාවතුර ලියූහ. එතකොට ගුරුලු ගෝමීට පිටිපස්සෙන් හූ කියන ප්‍රත්‍ය යොදලා තියෙන නිසා අවසාන ක්‍රියාවත් බහුවචනයෙන් තමයි යෙදෙන්නේ. තාරකාවෝ අහසේ බබලති. එතකොට තාරකාවෝ කියලා ඕ කියන බහුවචන ප්‍රත්‍යය එකතු වෙලා තියෙන නිසා අවසාන ක්‍රියාවත් බහුවචනයෙන් තමයි පුතේ ලියවෙන්නේ. පියුම්හු විලෙහි බබලති. පියුම්හු විලෙහි බබලති. අන්න එතනත් හූ කියන ප්‍රත්‍යය දිලා තියෙන නිසා අවසාන ක්‍රියාව බහුවචනයෙන් තමයි පාවිච්චි වෙන්නේ. අපි ඊළඟ වාක්‍ය රීතියට යමු. මධ්‍යම පුරුෂ ඒක වචන පදයක් උක්ත වුනහම මධ්‍යම පුරුෂ ඒක වචන ක්‍රියාපදයක්. එහෙමත් නැත්තං ආඛ්‍යාතයක් තමයි යෙදෙන්නේ. උදාහරණයක් විදිහට තෝ. තෝ ගමට ගියේ හි. තෝ කියන මධ්‍යම පුරුෂ ඒක වචනයට අනුව තමයි අවසාන ක්‍රියාව ඒක වචනෙින්ම තියෙන්නේ තෝ ගියේ හි. නුඹ ගමට ගියේ හි. නුඹ හි. අන්න ඒ වගේ තමයි මේකෙදි පාවිච්චි වෙන්නේ. ඒ විතරක් නෙමෙයි මධ්‍යම පුරුෂ බහුවචන පදුක්ත වුනහම ක්‍රියාපදයත් මධ්‍යම පුරුෂ බහුවචනෙන් තමයි භාවිතා වෙන්නේ. තොපි ගමට ගියේ හු. තොපි ගමට ගියේ හු. නුඹලා ගමට ගියේ හු. තොපි ගියේ හු. නුඹලා ගියේ හු. ආයමත් මතක් කරන්නකෝ මුල කොටසේ. තෝ ගමට ගියේ හි. තොපි ගමට ගියේ හු. නුඹ ගමට ගියේ හි. නුඹලා ගමට ගියේ හු. මෙන්න මේ විදිහට තමයි මධ්‍යම පුරුෂ ඒක වචන සහ බහුවචන පද උක්ත වුනහම අවසාන ක්‍රියාව යෙදෙන්නේ. අපි ඊළඟ නිදසුනට යමු. වාක්‍ය රීතියට උත්තම පුරුෂ ඒක වචන පද උක්ත වුනහම ආඛ්‍යාතය උත්තම පුරුෂ ඒක වචනයෙන් තමයි තියන්න ඕනේ. උදාහරණයක් විදිහට මම ගමට යමි. මම කියලා පටන් ගත්තොත් ඉවර වෙන්න ඕන මියන්නේ. ඔයාලා එක 6 වසර ඉඳන්ම ඉගෙන ගන්නවනේ නේද? මම පාසල් ගියෙමි. මම කියලා පටන් ගත්තොත් ගියෙමි. උත්තම පුරුෂ බහුවචනයක් උක්ත වුනහම පුතේ ආඛ්‍යාතය උත්තම පුරුෂ බහුවචනයෙන් තමයි තියන්නට ඕන. අපි ගමට යමු. එමත් නැත්තම් අපි ගමට ගියෙමු. අපි කියලා පටන් ගත්තොත් මේක ඉවර වෙන්න ඕනේ මු යන්නේ. මම යමි, අපි යමු. මෙන්න මේ වගේ. හොඳයි. අපි ඊළඟ වාක්‍ය රීතියට එමු. ප්‍රථම පුරුෂ ප්‍රාණවාචී පද කීපයක් සමුච්චයාර්ථ අදහස් දෙන ද ත් හි ද හල්තා යන්න හල් යන්න කියන නිපාතත් එක්ක යෙදීමේදී උක්ත ක්‍රියාපදයට අනුව බහුවචනෙන් තමයි තියන්නට ඕන. අම්මාත් තාත්තාත් පාසලට පැමිණියහ. එතකොට අම්මයි තාත්තයි දෙන්නම හල්තා යන්න භාවිතා කළ තියෙන නිසා සමුච්චයාර්ථ අදහසක් දෙනවා. ඒ දෙකේම අවසානය අයම නැත්තං අවසාන ක්‍රියාව තියන්නට ඕනේ බහුවචන රූපයෙන්. අම්මාත් තාත්තාත් පාසලට පැමිණියහ. අම්මාද තාත්තාද පාසලට පැමිණියහ. එතකොට ද කියන සමුච්චාර්ථ පදය මේකෙදි පාවිච්චි කරලා තියෙනවා. අම්මයි තාත්තයි පාසලට පැමිණියහ. එතකොට හල් යන්න තමයි මෙතන සමුච්චාර්ථ පදයේ විදිහට භාවිතා වෙන්නේ. ඒකට අනුව අවසාන ක්‍රියාව බහුවචනයෙන් තමයි ලියලා තියෙන්නේ. හැබැයි දරුවනේ ප්‍රථම පුරුෂ අප්‍රාණවාචී පද මේ සමුච්චාර්ථ අදහස් දෙන ද එමත් නැත්නම් හල් තයන්න එමත් නැත්නම් හල් යයන්න කියන නිපාතත් එක්ක යෙදিলা උක්ත උනාත්ම ක්‍රියාපදයේ යෙදෙන්නේ ඒක වචනයෙන්මයි. උදාහරණයක් විදිහට ගසුත් වැලුත් විනාශ වෙයි. ගසුත් වැලුත් විනාශ වෙයි. හැබැයි අපි කලින් එකේ දිගෙන ගත්ත අම්මාත් තාත්තාත් පාසලට පැමිණියහ. එතකොට අම්මටයි තාත්තට පණ තියෙනවා. මේ අවස්ථාවේදී ගස්වැල් කියන දෙකට පණ නැහැ. අන්න ඒක නිසා තමයි මේකේ ක්‍රියාපදය ඒකවචනයෙන් පාවිච්චි වෙන්නේ. ගසුත් වැලුත් විනාශ වෙයි. ගසුත් ගෙවලුත් කඩන් වැටේ. ආදී වශයෙන්. අපි ඊළඟ වාක්‍ය රීතියට යමු. ප්‍රථම පුරුෂ හා මධ්‍යම පුරුෂ පද සමග සමුච්ඡයාර්ථ ද අල් තයන්න නිපාත යෙදিলা උක්ත වුනහම මධ්‍යම පුරුෂයේ බහුවචනයෙන් තමයි අවසාන ක්‍රියාව එමන් නැත්තං ආඛ්‍යාතය තියන්නට ඕන. උදාහරණයක් විදිහට ළමයාත් නුඹත් මිදුල අතු ගෑවේ හු. එතකොට ළමයයි නුඹයි දෙන්නම එක කණ්ඩායමක් වෙලා තමයි තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි ළමයයි නුඹයි දෙන්නම මධ්‍යම පුරුෂයට එකතු වෙලා තියෙනවා. ළමයාත් නුඹත් මිදුල අතු ගෑවේ හු. ළමයයි තෝයි පන්සල් ගියේ හු. එතකොට ළමයයි තෝයි කියන දෙන්නම මධ්‍යම පුරුෂයට ඇවිල්ලා බහුවචන බවට පත් වෙලා අවසාන ක්‍රියාවත් බහුවචනයෙන්ම නිරූපණය වෙනවා. හොඳයි. අපි ඊළඟ වාක්‍ය රීතියට යමු. සමුච්ඡයාර්ථ හා සහ නිපාත භාවිතාවේදී ක්‍රියාපදය බහුවචනයෙන් තමයි පුතේ අපි භාවිතා කරන්නේ. උදාහරණයක් විදිහට අම්මා හා තාත්තා වැඩ කරති. හාවලට දෙපැත්තෙන් අම්මයි තාත්තයි ඉන්නවා. දෙන්න එක කණ්ඩායමක් බවට පත් වෙනවා. ඒක නිසා ඒ දෙන්නටම හරියන්න අවසාන ක්‍රියාව තියන්නේ බහුවචන රූපයෙන්. ආයි තව උදාහරණයක් අපි ගමුකෝ. තාත්තා සහ පුතා වැඩ කරති. එතකොට තාත්තයි පුතයි මේ සහ කියන නිපාතයත් එක්ක කණ්ඩායමක් බවට පත් වෙලා අවසාන ක්‍රියාව බහුවචනයෙන් තමයි තියන්නේ. ඊළඟට අපි එමු තවත් වාක්‍ය රීතියකට. අප්‍රාණවාචී උක්තය ඒකවචන වුණත් බහුවචන වුණත් ක්‍රියාපදය ඒකවචනයි. අප්‍රාණවාචී උක්තය ඒකවචන වුණත් බහුවචන වුණත් ක්‍රියාපදය තියෙන්නේ ඒකවචනයේ. මොකද්ද මේ කියන්නේ? උදාහරණයක් විදිහට ගත්තොත් නදිය ගලා බසි. එතකොට ගලා බසින්නේ මොකද්ද? නදිය. හැබැයි නදිය අප්‍රාණවාචි. ඒක නිසා අවසාන ක්‍රියාව තියෙන්නේ ඒක වචනේ. ඊළඟ උදාහරණේ තියෙන්නේ පුතේ මල් සුළඟට සෙලවේ. සෙලවෙන්නේ මොනවාද? මල්. හැබැයි මල් බහුවචන වුණාට මල් වලට පණ නැහැ. අප්‍රාණවාචි. අන්න ඒ නිසා අවසාන ක්‍රියාව තියෙන්නට ඕනේ ඒක වචනේ. ඊළඟ නිදසුන තමයි ගස් බිමට පතිත වේ. බිමට පතිත වෙන්නේ මොනවාද? ගස්. ගස් බහුවචන වුණාට අප්‍රාණවාචී නිසා අවසාන ක්‍රියාව තියෙන්නේ ඒක වචනයෙන්. අපි තවත් වාක්‍ය රීතියකට යමු. ප්‍රාණවාචී නාම ප්‍රකෘතියක් එක්ක සමූහාර්ථවාචී පද උක්ත වුණහම ක්‍රියාපදය තියන්න ඕන පුතේ බහුවචනයේ. උදාහරණයක් විදිහට හස. හස කියලා කියන්නේ කාටද? හංසයට. හස. එක්ක හස කැල්. එමත් නැත්තං හස රළ. එමත් නැත්තං හස රංචුව. මේ තුනෙන්ම අදහස් කරන්න පුතේ සමූහාර්ථවාචී පදයක්. එතකොට ඒ හස කැල කියලා ගත්තොත් විලේ පීනති. හංස කණ්ඩායම විලේ පීනයි නෙවෙයි පීනති. ඇත් මුළු වනයට පිවිසෙති. මුළු කියලා මෙතන අදහස් කරන්නේ gedara mulla නෙමෙයි කණ්ඩායම කියන අදහස. ඇත් කණ්ඩායම. ඇත් මුළු වනයට පිවි සෙති. සංඝ ඝන විහාරයට වඩිති. මෙතන ඝන කියලා අදහස් කරන්නේ කණ්ඩායම කියන අදහසම තමයි. හොඳයි. ඊළඟ වාක්‍ය රීතිය තමයි අප්‍රාණවාචී පද සමග සමූහාර්ථවාචී පදයක් එකතු වුණහම ආඛ්‍යාතය තියන්නට ඕන ඒක වචනයේ. අප්‍රාණවාචී පදත් එක්ක සමූහාර්ථවාචී පදයක් එකතු වුණාම ආඛ්‍යාතය තියන්නට ඕනේ ඒක වචනයෙන්. උදාහරණයක් විදිහට ගෙවල් රැස සුළඟට ඇද වැටුණෝය. එතකොට මෙතන රැස කියලා කියන්නේ සමූහාර්ථවාචී පදයක්. හැබැයි ඒකේ අවසාන ක්‍රියාව තියෙන්නේ ඒක වචනයෙන්. තාරකා කැල බබලයි. අපි හිතනවා තාරකා කැල කියලා සමූහාර්ථවාචී පදයක් දැම්මහම මේක බහුවචනෙන් තියන්නට ඕනේ කියලා. හැබැයි ඒක බහුවචනෙන් තියන්නේ නැහැ. අපි ඒක තියන්නේ ඒක වචනයෙන්. පොත් පෙළ සෙලවේ. පෙළ කියන්නේ සමූහාර්ථවාචී පදයක් වුණත් මේකේ අවසාන ක්‍රියාව තියෙන්නේ ඒක වචනයෙන්. ඊළඟට අපි යමු නිත්‍ය බහුවචන පද උක්ත වුණාම මොකද වෙන්නේ කියලා බලන්න. නිත්‍ය බහුවචන පද අතරට පුතේ ඇතමෙක්, සමහරෙක්, ආයෙක්, ආය, දේන, ඇතැම්හු, සමහරු කියන වචන අයිති වෙනවා. ඒ අනුව නිත්‍ය බහුවචන පද උක්ත වුණාම ක්‍රියාපදය තියෙන්නට ඕන පුතේ බහුවචනයෙන්ම තමයි. අයෙක් නටත් සුරා මතින්. එතකොට අයෙක් කියන නිත්‍ය බහුවචන පදයට භාවිතා වෙන බහුවචන ආඛ්‍යාත පදය තමයි නටත් කියන වචනය. සමහරෙක් මුසා කියති. සමහරෙක් කියති. බොහෝ දෙනා වැඩ කරති. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් නිත්‍ය බහුවචන පද භාවිතා වෙනකොට අවසාන ක්‍රියාව තියෙන්නත් ඕන බහුවචනයෙන් බව. හොඳයි. අපි තව එකකට යමු. ආන, අනු, අනි, අණ්ඩි, ඩි කියන ගෞරවාර්ථ ප්‍රත්‍ය එකතු වීමෙන් නාම පද නිත්‍ය බහුවචන බවට පත් වෙනවා. උදාහරණයක් විදිහට පියානෝ. පියානෝ බණ ඇසූහ. පියානං බණ අසයි. හැබැයි ආනෝ කියලා මෙතන ගෞරවාර්ථ පත්‍යයක් යොදලා තියෙන නිසා මේකේ අවසාන ක්‍රියාව තියෙන්නට ඕන බහුවචනෙන්මයි. තෙරණුවෝ දනට වාඩීති. පුතණුවෝ පාසල් ගියෝය. මෙන්න මේ විදිහට ගෞරවාර්ථ ප්‍රත්‍ය එකතු වීමෙන් නාම පද නිත්‍ය බහුවචන බවට පත් වෙනවා. ඊළඟට තියෙනවා අපිට පුතේ විකල්පාර්ථ. ඒ කියන්නේ හෝ එමත් නැත්නම් නොහොත් කියන නිපාත යෝගයේදී ක්‍රියාපදයට ළඟම තියෙන උක්ත පදයට අනුව තමයි ක්‍රියාපදය තියන්නට ඕන. උදාහරණයක් විදිහට ගුරුතුමා හෝ මම පොත බලමි. ගුරුතුමා හෝ මම පොත බලමි. එතකොට පොත බලමි කියලා කියන්නේ මම. අවසාන ක්‍රියාවට ළඟම ඉන්න කෙනා තමයි මම. මොකද ගුරුතුමා ඉන්නේ හෝ කියන නිපාතයට පෙරින්. ඒක නිසා අවසාන ක්‍රියාවට ළඟම ඉන්න කෙනාට අනුව තමයි අවසාන ක්‍රියාව වැඩ ටික කරන්නේ. ගුරුවරු නොහොත් තොපි වැඩ කරහු. මේකේ මොකද්ද මේ කියන්නේ? ගුරුවරු නොහොත් තොපි. එතකොට අවසාන ක්‍රියාවට ආසන්නේම තියෙන්නේ තොපි කියන වචනය. එහෙමනම් ඒකට හරියන්න තමයි පුතේ අවසාන ක්‍රියාව තියෙන්නේ. අපි යමු තවත් වාක්‍ය රීතියකට. අන්‍යාර්ථය, ඒ කියන්නේ හේවත් කියන නිපාත යෝගයේදී එකම තැනැත්තා, එමත් නැත්නම් එකම වස්තුවක් හඟවන නිසා ආසන්නයේම, ඒ කියන්නේ ළඟම තියෙන උක්ත පදයත් එක්ක තමයි ක්‍රියාපදය තියන්න ඕන. කත්‍රෝ පද දෙකෙන්ම කියවෙන්නේ එකම තැනැත්තා නිසා දෙන්නම ඉන්නත් ඕන එකම රූපයෙන්. උදාහරණයක් විදිහට අම්මා හෙවත් මව ආහාර පිසුවාය. අම්මා හෙවත් මව ආහාර පිසුවාය. තුරුලතා හෙවත් ගස් බිමට වැටේ. තුරුලතා හෙවත් ගස් බිමට වැටේ. අපි යමු තවත් වාක්‍ය රීතියකට. එකම ප්‍රධාන තැනැත්තෙක් ද නිපාතයේ යෙදිලා උක්ත වුණහම සියලුම පද තියන්නට ඕන පුතේ උක්ත රූපයෙන්මයි. උදාහරණයක් විදිහට ඔහු ගුරුවරයෙක්ද, ගුණවතෙක්ද, සමාජ සේවකයෙක්ද වෙයි. එතකොට මේ හැම චරිතයක්ම කරන්නේ ගුරුවරයා, ගුණවතා, සමාජ සේවකයා කියන චරිත තුනම ඉදිරිපත් කරන්නේ ඔහු. ඒක නිසා ඒ චරිත තුනම තියෙන්නට ඕන උක්ත රූපයෙන්මයි. අපි ශිෂ්‍යයෝද දක්ෂයෝද වෙමු. එතකොට ශිෂ්‍යයොයි දක්ෂයොයි වෙන්නේ අපිම තමයි. ඊළඟට අවිනිශ්චිත වී නිපාතයෙන් අවසන් වෙන වාක්‍යවල කතෘ ඉන්නේ පුතේ අනුක්ත රූපයෙන්. අවිනිශ්චිතාර්ථ කියන්නේ මොකද්ද? යාවි, කරාවි, නටාවි. හැබැයි ඒ ක්‍රියාව හරියට සිද්ධ වේවිද කියලා නිශ්චිතව කියන්නට බෑ. ගුරුවරුන් පාසල් යාවි. ආන් ඒ වගේ අවිනිශ්චිත අවස්ථාවලදී කතෘ ඉන්නේ පුතේ අනුක්ත රූපයෙන්. යාවි ගුරුවරු නෙවෙයි ගුරුවරුන්. මිනිසුන් වැඩ කරාවි. කරන්නේ මිනිස්සු නෙමෙයි මිනිසුන්. අපි දුක් වේවි. දුක් වෙන්නේ වේවි කියන්නේ අපි නෙමෙයි අප. හොඳයි. අපි යමු තවත් වාක්‍ය රීතියකට. මෙන්, සේ, බඳු, එව් වගේ විපාත පදවලට පෙරින් ඉන්න කතෘ හැම වෙලාවකම පුතේ අනුක්ත වෙන්නට ඕනේ. පියකුසේ ගුරුතුමා අප රැක්කේය. සේ කියන නිපාත පදයට පෙරින් තියෙන්නේ පියකු කියන වචනය. අන්න ඒක හැමතිස්සෙම ඉන්නේ පුතේ අනුක්ත රූපයෙන්. තාත්තා දාසේ කුසේ මෙහෙ කළේය. දැන් මට ඔගොල්ලෝ කියන්න මේකේ තියෙන නිපාත පදේ මොකද්ද කියලා. සේ. අන්නේ නිපාත පදයට පෙරින් තියෙන කතෘ කවුද කියන්නකෝ? දාසයා කියන එක. එහෙමනම් එයා ඉන්න ඕන හැමතිස්සෙම අනුක්ත රූපයෙන්. තාත්තා දාසයෙකුසේ මෙහෙකලේය. ඊළඟට ප්‍රශ්නාර්ථ වාචී පදයකින් අවසන් වෙන වාක්‍යක කතෘ ඉන්න ඕන අනුක්ත රූපයෙන්. උදාහරණයක් විදිහට මා කතා කරන්නේ ඇයි? ඇයි කියන ප්‍රශ්නාර්ථ වාචී පදය තියෙන නිසා මම කියලා භාවිතා කරන්න බෑ. කතෘ ඉන්න ඕන අනුක්ත රූපයෙන් නිසා භාවිතා වෙන්නට ඕනේ මා කියන වචනය. අප සාකච්ඡා කරන්නේ කුමක්ද කියන වචනයත් එක්ක අපි කියලා භාවිතා කරන්නට බෑ. එතන භාවිතා වෙන්නට ඕන අප කියන වචනය. හොඳයි දරුවනි, අද අපි වාක්‍ය රීති රාශියක් ගැන කතා කළා. ඉතින් මං හිතනවා ඔයාලට හොඳ දැනුමක් ලැබෙන්නට ඇති කියලා මේ සම්බන්ධයෙන්. අදට අපි අපේ පාඩම අවසන් කරන්නයි මේ සූදානම. අද පාඩම ඉදිරිපත් කරපු මම මාතර හල්ලල මහවිද්‍යාලයේ සිංහල ආචාර්ය DGK සුරන්දි දිල්රුක්ෂි. ඉතින් දරුවනේ ආයෙමත් දවසක හමු වෙන බලාපොරොත්තුෙන් මම සමුගන්නම්. බොහොම ස්තුතියි.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.